මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරන්න ඉල්ලා සිටිනවා.
මූලාසනය සඳහා වීරසුමන දිසානායක මන්ත්‍රීතුමාගේ නම මම යෝජනා කර සිටිනවා.
මම ස්ථිර කරනවා.
විජිත හේරත්නතුමා ප්‍රතිමාට තව විනාඩි 9ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා.
ගරු මුලස්සනාරුඩු මන්ත්‍රීතුමනි, මම කතා කරමින් හිටියේ සංචාරක ශේෂ්ත්‍රය පිළිබඳව. සංචාරක ශේෂ්ත්‍රයේ ඇත්තරම ගත්තොත් විශාල පිරිසක් ලක්ෂ ගාණක් රැකියා හිමි වෙලා තියෙනවා. ඒ වගේම හෝටල් ශේෂ්ත්‍රයේ හිටපු ගොඩක් අයට රැකියා නැති වෙලා තියෙනවා. අමතරව තමන් පුරුදු රස්සාව නැතිවීම නිසා වෙනත් රස්සාවක් කරගන්න බැරි තත්ත්වයකටත් පත් වෙලා තියෙනවා. ඒ නිසා පළමුවෙන්ම අවශ්‍ය වෙනවා මේ වෘත්ති ආරක්ෂාව රැක ගැනීම. ඒ නිසා අමාත්‍යාංශය විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා. මේ සංචාර කර්මාන්තේ නියලිච්ච ඒ සඳහාම නිපුණතාවයේ තියෙන ඒ අයගේ වෘත්ති ආරක්ෂාව තහවුරු කිරීම. ඒ වගේම මේ අය සඳහා ලබා දෙන සහන පිළිබඳව ගරු ඇමතුමා යම් යම් දේවල් ටිකක් කිව්වා. නමුත් ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. දැනට මේ සහන ලබා දීම සිද්ධ වෙන්නේ ලියාපදිංචි අයට විතරයි. මේ අමාත්‍යාංශෙම තියෙන අධිකාරියේ 3559ක් ලියාපදිංචි වෙච්ච මග පෙන්වන්නන්ගෙන් 1960කට විතරයි සහන දීලා තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් මිලියන 39.2ක්. ලියාපදිංචි නොවෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒ ලියාපදිංචි නොවෙන්නේ ඒ අයගේ පෞද්ගලික වැරද්දෙන් නෙමෙයි. සමහර වෙලාවට පුංචි ව්‍යාපාරයක් පවත්වගෙන යද්දී ඒකේ නිල ඔප්පුව නැතිවීම නිසා ලියාපදිංචි ගන්න බැරි වෙනවා. තෙවැනි හේතු ගණනාවක් මත ලියාපදිංචි නොවෙච්ච සංචාර කර්මාන්ත නියැලෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයටත් සහන ලබා දිය යුතු තියෙනවා. වර්කින් කැපිටල් එක මත ණය දුන්නා. ඒ ණය ගොඩක් ලැබුණේ ලොකු හෝටල් වල අයට විතරයි. ඒ ලොකු හෝටල් වල අයට ලැබුණට පුංචි පුංචි ව්‍යාපාරිකයන්ට ඒ ණය ලැබුණේ නැහැ. ඒ ණය වලත් ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ණය ගෙවන කාලේ 2021 මාර්තු දක්වා දික් කළා තියෙනවා. නමුත් ඒ ණය නොගෙවෙන කාලයට අදාළ පොලිය මේ බැංකු වලින් අය කරගන්න. ඒක නතර කළා නැහැ. ඒතර ආණ්ඩුවට තියෙන්නේ ඒ බැංකු වලට නියෝගයක් නිකුත් කරන්න පොලිය අය කරගන්න එපා කියලා. හැබැයි බැංකුව ඒකට කැමති නැහැ. එහෙමනම් සෙන්ට්‍රල් බැංක් එකෙන් ඒ තීන්දුව ගන්න ඕනේ. මොකද මේ පොලිය අය කරගත්තේ නැහැ කියලා ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බැංකු වලට. ඒසැ බැංකු වලට ඒ තීන්දුව ගන්න පුළුවන්. ගන්න නම් මහ බැංකුවෙන් ඒ නියෝගය වහාම ළමා දියුත් වෙනවා. ඒ නිසා සංචාර කර්මාන්තේ රැක ගන්න නම් ආණ්ඩුව වහාම මේ ණයගත් අයගේ පොලිය අය කරගන්න නැතුව ඒ සහනේ ඒ අයට ලබා දෙන්න තීන්දුවක් වහාම ගත යුතුව තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මේ ණය ලබා දීමත් ලංකා බැංකුව, මහජන බැංකුව සහ තවත් පෞද්ගලික බැංකු වලින් සිද්ධ වුණාට ග්‍රාමීය බැංකුව, සමෘද්ධි බැංකුව මේ බැංකු වලින් ණයගත් සංචාරක කර්මාන්ත නියුතු අයට ඒ ණය සහන ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව විදිහට ඒ බැංකු වලින් කියන්නේ මේක මහ බැංකුවට යටත් වෙන්නේ නැහැ කියලා. ඒක සම්පකාර දෙපාර්තමේන්තුව, සමෘද්ධි දෙපාර්තමේන්තුවට තමයි අයිති වෙන්නේ කියලා. එහෙමනම් දැන් රජයක් විදිහට කළ යුතු වෙන්නේ ගරු ඇමතුමාගේ පැත්තෙන් මැදිහත් වෙලා මේ සමෘද්ධි බැංකුව සහ සම්පකාර බැංකුව හරහා සංචාර කර්මාන්ත නියුතු අය ණයගත් අයට ඒ සහන ලබා දෙන්න, ණය සහන ලබා දෙන්නත් වහාම තීන්දුවක් ගත යුතුව තියෙනවා. ඒක රජයක් විදිහට ගන්න පුළුවන් දෙයක්, ගන්න ඕනි දෙයක්. ඒ සම්බන්ධයෙන් වහාම මැදිහත් විය යුතුයි කියන එක අවධාරණය කරනවා. එහෙම නැති වුණොත් ඒ අයට මේ ණය ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. ඒ වගේම දැනටත් මග පෙන්වන්නන් සඳහා යම් දීමනාවක් දීලා තියෙනවා. රුපියල් 20,000. හැබැයි පාස්කු ප්‍රහාරයේ ඉඳලා මේ දක්වා එක්වරක් රුපියල් 20,000ක් දුන්නොත් ඒක ඇද්ද? මේ කර්මාන්තයේ කඩාවැටීම නිසා අවුරුදු එකහමාරක් තිස්සේ දැන් රස්සාව අහිමි වෙලා තියෙනවා. ඒක සැරයක් රුපියල් 20,000ක් දුන්නා කියලා ඒක කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් පැහැදිලි ඒ සහනය ඇත්තටම ගත්තොත් අකණ්ඩව ලබා දිය යුතු එකක් වෙනවා. ඒ වගේම රුපියල් 15,000ක් ලබා දීම ඒක වාහන රියදුරන්ට, කාර්, වෑන් වගේ සංචාර කර්මාන්තයට යොදවලා තියෙන අයට රුපියල් 15,000ක් දුන්නු. හැබැයි ත්‍රිවිල් අයට, ඒ වගේම සෆාරි අයට, සෆාරි රියදුරන්ට මේ රුපියල් 15,000 සතයක්වත් දීලා නැහැ. එයට දෙන්න අනුමත වෙලත් නැහැ. එතකොට ලියාපදිංචි වෙච්ච සංචාර කර්මාන්තේ නියුක්ත ත්‍රිවිල් රථ හිමියන් ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒ වගේම සෆාරි රථවල රියදුරන් ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒයටත් මේ රුපියල් 15000 දීමනාව ලබා දිය යුතුව තියෙනවා. ඒ වගේම තමයි අපි දකිනෝ පාරවල් වල යනකොට අර හොඳ සමහ වාහන අලුත්ම වාහන ඌරුමස් සමග රොටි එක රොටියක් කාලා යන්න කියලා බෝඩ් ගහලා දැන් තියෙනවා. එහෙම නැත්නම් මාස්ක් විකුණන්න දාගෙන පාරවල් ලයින් ඉන්නවා. ඒ ඇත්තටම ඒ අයට ලීසින් එක ගෙවා ගන්න බැරුව මේ කොරෝනා තත්ත්වයත් එක්ක ආදායම් අහිමි වෙලා ලීසින් එක ගෙවා ගන්න බැහැ මාසෙට 90000යි ලක්ෂයයි වාරික. ඉතින් ඒ නිසා ඔවුන්ට සිද්ධ වෙලා තියෙන්නේ පාරට ඇවිල්ලා ඌරුමස් එක්ක රොටියක් කාලා යන්න කියලා අර සුඛෝභෝගී වාහනේ රොටි විකුණන. ඉතින් මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් සංචාරක අධිකාරිය සංචාර කර්මාන්තයට අමාත්‍යාංශයට විතරක් නෙමෙයි රජයේ විවිධ ව්‍යාපෘති සඳහා වාහන පාවිච්චි කරනවා. ඉතින් මේ වාහන අවශ්‍යතාවයට මේ සංචාර කර්මාන්තේ නියුතු අය අද වාහනවල ණය ගවා ගන්න බැරුව ඉන්න අයගේ වාහන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එවැනි ගෙවීම් ක්‍රමයකට ඒ වාහන වලින් යම් ප්‍රමාණයක් හෝ ගත්තොත් යම් සහනයක් වෙනවා. ඒ නිසා ඒටත් වහා මැදිහත් වෙන්න අවධාරණය කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි විදේශීය සංචාරකයන්ගේ බිඳවැටීමක් එනකොට අපේ දේශීය සංචාරක කර්මාන්තය නගා සිටවන්න පුළුවන්. ඒකට වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. හැමදාම අපි විදේශිකව එනකම් බලන් ඉන්නවා. ලෝකේ කොරෝනා තත්ත්වය පහළ යන්නේ නැත්නම් විදේශිකව එන්නේ නැහැ. එහෙම වුණොත් අපේ සංචාර කර්මාන්තය වැටෙනවා. එහෙමනම් අපි වහාම යා යුතු වෙනවා දේශීය සංචාර කර්මාන්තය නගා සිටවන්න. ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තියෙනවා. ඉතින් එහෙම එකක් මේ අමාත්‍යංශය තුල අපි දකින්නේ නැහැ. ඒ වගේම සංචාර කර්මාන්තය කියන්නේ විශ්‍රාමයක් තියෙන එකක් නෙමෙයි. ඒ නිසා විශ්‍රාම වැටුපක් අඩුම ගානේ ඒ සඳහා වෙච්ච සමාජ ආරක්ෂණ අරමුදලක් ගොඩනැගීම වහාම පිහිටුව යුතු වෙනවා. මොකද මෙවැනි ආපදා තත්ත්වයකදී ඔවුන් පත්වෙන තත්ත්වයේ වගේම වයසට යනකොට මොවුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නේ මතුවෙනවා. ඒ නිසා ඒ ශේෂ්ත්‍රය නගා සිටවන්න නම් එවැනි මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි ඇත්තටම අපි කෝවිඩ් එක්ක ජීවත් වෙනවා කියලා තමයි ඇමතිවරු ගොඩක් කියන්නේ. සෞඛ්‍ය බලධාරීන් උත් කියන්නේ කෝවිඩ් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙමු කියලා. ඇත්තටම ඒක නෙමෙයි වෙන්න ඕනේ. කෝවිඩ් නැතුව ජීවත් වෙමු. ඒකට තමයි අපි යන්න ඕනේ. කෝවිඩ් එක්ක ජීවත් වෙනවා කියන එක ඒක අභියෝගේ බාර ගැනීමක් නෙමෙයි. ඒක තියෙන යථාර්ථයට මුහුණ දීමක්. ඒ නිසා අපි රටක් විදිහට යන්න ඕනේ කෝවිඩ් නැතුව ජීවත් වෙමු කියන එක. ඒ නිසා කෝවිඩ් නැතුව ජීවත් වෙමු කියන එක පෙරදරි කරගත්ත මෙහෙයුමක් තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. අවසාන විනාඩි දෙකේ විශේෂයෙන්ම අද ආන්දෝලනයට ලක් වෙලා තියෙන අපේ වරායේ නැගෙනහිර ජැටිය. වරායේ නැගෙනහිර ජැටිය කියන්නේ ඇත්තටම අපේ රටේ තියෙන ජාතික සම්පතක්. නමුත් ඉතා පැහැදිලි දැන් පිබුරුපත් සකස් වෙමින් තියෙනවා. පහුගිය ඔක්තෝබර් මාසේ 22 වෙනිදා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව අනුව මේක දෙන්න තමයි යන්නේ. එදා 1999 දී චන්ද්‍රිකා PNO සමාගමට එක කොටසක් දුන්නා. 2009 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලෙදී දකුණ ජැටිය දුන්නා චීනෙට. රනිල් අගමැතිලා ඉන්න කාලෙදී හම්බන්තොට වරාය දුන්නා චීනෙට. දැන් 2021 දී මේ නැගෙනහිර පර්යන්තයත් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේක ඇත්තටම ගත්තොත් අද අපි කවුරුත් දකින්න ඕනි ලෝකේ විශාල නැව් තමයි වැඩිපුර ඇති වෙන්නේ. ඒ කියන්නේ මීටර් 15ට වඩා ගැඹුරු තැන්වලට යන්න පුළුවන් නැව් තමයි එන්නේ. අපේ මේ තියෙන නැගෙනහිර බහලුම් මේක ඇත්තටම ජය බහලුම් එක 14.25 මීටර් ගැඹුරු තියෙනවා. ඒතර දැන් තව අවුරුදු 10ක් යනකොට ජය බහලුම් පර්යන්තේ ඇත්තටම වැඩක් නැති වෙනවා. මොකද ලෝකයේ තියෙන ඒ විශාල නැව් තමයි ලංකාවට එන්නේ. ඒ නිසා අපේ මේ නැගෙනහිර ජැටිය කියන්නේ ජාතික සම්පතක්. ඒ නැගෙනහිර ජැටිය ආදායම ගත්තොත් අපේ රටේ වරාය අධිකාරිය ලැබෙන ආදායමේ විශාල පංගුවක් උපයන්න පුළුවන් එකක්. ඒ නිසා මේ නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීම රටේ අනාගත ජනතාව වෙනුවෙන් ඒ ආරක්ෂා කර ගැනීම රජයේ ප්‍රධාන වගකීමක්. ඉතින් බොරු දේශප්‍රේමය පෙන්වන්නේ නැතුව නැගෙනහිර ජැටිය රටේ ජනතාව වෙනුවෙන් රැකගත යුතුයි කියන එකත් අවධාරණය කරමින් මම අතර වෙමි.
බොහොම ස්තුතියි ගරු මහින්ද අමරවීර මැතිතුමා. ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද ඉතාමත් වැදගත් අමාත්‍යාංශ දෙකක වැයශීෂයක් පිළිබඳව සාකච්ඡා වෙනවා. සංචාරක අමාත්‍යාංශයත් ඒ වගේම වරාය කටයුතු පිළිබඳවත් ඒ අමාත්‍යතුමන්ලා දෙපළට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තිබෙන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා. මේ වෙලාවේ තියෙන වටපිටාව එච්චර සුදුසු නැහැ, සම්පූර්ණ වෙනස් කරගන්න ඕනේ. වගේම වරාය තත්ත්වෙත් ඒකම තමයි. දැන් වරායට බරායින්න සේවකයන්ටත් කොවිඩ් 19 මේ ඇති වෙලා තිබෙන තත්ත්වය නිසා විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් තමයි තියෙන්නේ. එතකොට මේ අමාත්‍යවරු දෙන්නට විශාල කාර්යභාරයක් පැවරෙනවා රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න. දැන් සංචාරක ව්‍යාපාරයේ පිළිබඳව මම ප්‍රධාන වශයෙන් ගත්තොත් සංචාරක ව්‍යාපාරයේ තමයි අපේ තිමුණු ප්‍රධාන බලාපොරොත්තුව මේ රට ගොඩනගන්න. 2018 වර්ෂයේ සංචාරක ව්‍යාපාරයෙන් බිලියන US ඩොලර්ස් බිලියන 4.4ක් ලැබුණා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. මේක අති විශාල මුදලක් මේ සංචාරක ව්‍යාපාරයේ ආශ්‍රිතයෙන් අපේ රටට ලැබුණා. දැන් අපේ රටට අද ලැබෙන්න තියෙන ආදායම් සම්පූර්ණ ඇහිරිලා ඉවරයි. ප්‍රධානම ආදායම් මාර්ගය තමයි සංචාරක ව්‍යාපාරය. ඒ වගේම ඊළඟ එක තමයි අපිට අවශ්‍ය ඩොලර් ටික ලැබුණේ විදේශ රටවල්වල සේවය කරන අපේ සේවකයන්ගේ. අද වෙනකොට අපිට ඩොලර් ලැබෙන්න තිබුණු ප්‍රධාන මාර්ග දෙකම ඇහිරිලා. දැන් විදේශ රටවල්වල සේවය කරන සේවකයන්ගෙන් ඒ මුදල් ලැබීම ඉතාමත් සීමිත වෙමින් යනවා. ඒ අයට ඒ රටවල්වල තිබී තිබෙන තත්ත්වයත් මේ කොවිඩ් තත්ත්වයත් නිසා ඒ අය අපේ රටේ තමයි දැන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරය පිළිබඳව 2019 වර්ෂය ඇති වුණු ඒ පාස්කු ප්‍රහාරයත් එක්ක සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා. ඒ සංචාරක ව්‍යාපාරය බිඳ වැටිලා සම්පූර්ණ අසාර්ථක තත්ත්වයක් නැත්තම් සංචාර ව්‍යාපාරය සම්පූර්ණ බිඳ වැටේ කඩා වැටීමක් ඒ ආශ්‍රිතව සේවය කරපු රැකියා කරපු ඒ ආශ්‍රිතයෙන් ජීවත් වුණු අයට ඉත අන්ත අසරණ තත්ත්වයට පත් වෙන්න පටන් ගත්තා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඊළඟට ක්‍රමානුකූලව යම් මට්ටමකට ඒක සකස් වෙමින් යන වෙලා 2020 මුල් කාර්තුවේ US ඩොලර්ස් මිලියන 179 ක විතර ආදායමක් ලැබිලා තියෙනවා. මොකද ඒ වෙනකොට යථා තත්ත්වයට පත් වෙමින් ගියා. නමුත් අවාසනාවට මේ කොවිඩ් තත්ත්වය නිසා අද වෙනකොට තවත් ආපස්සට යන්න නැවත පටන් අරගෙන තියෙනවා. දැන් අපිට සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම සම්පූර්ණම වගේ නතර වෙලා තියෙනවා. එතකොට අපි රජයක් විදියටත් රටක් විදියටත් ජනතා විදියටත් ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා. එකක් තමයි අපිට අවශ්‍ය විදේශ විනිමය අඩුව දැනෙනවා වගේම මේ ආශ්‍රයෙන් ජීවත් වුණු පිරිස ඊතාන්ත අසන තත්ත්වයට අද පත් වෙලා තිබෙනවා. දැන් සංචාරක ව්‍යාපාරයේ හරහා ඒ ජීවිකාව කරගත්තු අය වෙනුවෙන් යම් යම් සහන ප්‍රමාණයක් රජය ලබා දුන්නා. ඒ වෙනුවෙනුත් අති විශාල මුදලක් වියදම් කරා. හෝටල් ක්ෂේත්‍රය එහෙම නැති වුණා නම් අද පවත්වගෙන යන්න බැරි මට්ටමටම එනවා. නමුත් ඒ කොච්චර සහන දීලා වුණත් ඒක කරගන්න පුළුවන් කමක් නැහැ. මේක ක්ෂේත්‍රය අරගෙන බැලුවොත් අති විශාලයි. ප්‍රධාන පෙළේ හෝටල් විතරක් නෙමෙයි සාමාන්‍ය මට්ටමේ හෝටල් ගණනාවක් තිබෙනවා. ඒ වගේම ගෙවල්වල හෝම් ස්ටේ කියලා අර ගෙවල්වල සංචාරකයන් අමත්තගෙන ඒ තුලින් ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා. මුහුදු කරේ වැඩි පිරිසක් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බැලුවත් අංගල්ල නගරයේ ආශ්‍රයෙන් අරගෙන බැලුවොත් ඒ සෑම ගෙදරකම කාමරයක් දෙකක් සංචාරකයන් වෙනුවෙන් සකස් කරගෙන ඒකෙන් ආදායමක් ගත්තා. දැන් ඒක සම්පූර්ණ ඇනහිරලා තියෙනවා. ඒ වගේම ඒ සංචාරක වෙන කාලට ඒ අයට යම් යම් දේවල් විකුණපු අය, තැඹිලි ගෙඩිය විකුණපු අය, ඒ වගේම යම් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කළා ඒ විකුණපු අය, ඒ අය අන්ත අසරණ තත්ත්වයට අදපත් වෙලා තිබෙනවා. ඒ අය කොහෙවත් ලියාපදිංචි වෙලත් නැහැ. ඒ අයට යම් ආධාරයක් ලැබෙන්නෙත් නැහැ. ඒ වගේ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේ මේ මග පෙන්වන්නන් ලියාපදිංචි වෙලා මග පෙන්වන්නන් ලයිසන් ගත්තු අය වගේම එහෙම නොවන අයත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයත් අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් ඉතුරු වෙනවා.
ඒ වගේම තමයි සංචාරකයන් ප්‍රවාහනය කරන වාහන විවිධ මට්ටමේ තිබුණා. දැන් තිස්සමහරාමේ ගත්තොත් යාලේ යාලට ජීප් රථ 1000 ගාණක් ගියා. අද ඒවා නතර වෙලා ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් රජයේ විදියට මෙයාට යම් යම් සහන ප්‍රමාණයක් දුන්නා. නමුත් මේ සහන දීලම මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ අභියෝගේ අමාත්‍යතුමාට තියෙන එතුමා මම හිතනවා ඉදිරි වැඩපිළිවෙලක් සකස් කරලා මේ තත්ත්වය කොවිඩ් තත්ත්වය මුදවගෙන රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලට දායක වෙන්න හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම තමයි දැන් අපේ සංචාරක ව්‍යාපාරය දියුණු වෙනකොට මම ගරු අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. අපිට අපේ රටට එන සංචාරකයන් ප්‍රමාණය වැඩි කරගන්න. දැන් අපේ රටට ඇවිල්ලා මාලදිවයිනට යන 1,03,000 විතර ඉන්නවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාවෙන් විතරක් අපේ රටට එනවා එයාපෝර්ට් එකේ නවත්තනවා විතරයි ඒ අය අනිත් පැත්තට යනවා. අඩු ගාන ඒ අය එක දවසක් තියාගන්න පුළුවන්. ඒ නෑ එක දවසක් මේ මාලදිවයිනට යන අය තියාගන්න පුළුවන් නම් විශාල ආදායමක් ගන්න පුළුවන්. චීන ජාතිකයන් 280,000ක් විතර එනවා. ඒ වගේම ජපානයේ 42,000ක් විතර එනවා. මේ වගේ කට්ටිය එන්නේ මේ අය දවසකට විශාල මුදලක් වියදම් කරන ලක්ෂයක් විතර වියදම් කරන කට්ටිය. මාලදිවයින් ගියාම දවස් 5ක් 6ක් ඉඳලා යන්නේ. එක දවසක් නවත්ත ගත්තොත් අපිට මේ අය විශාල ආදායමක් ගන්න පුළුවන්. අපිට මම හිතන්නේ ඩොලර් අපි මිලියන් විදියට ගත්තොත් මිලියන් 30,000ක් විතර අපිට හොයා ගන්න පුළුවන්කම ලැබෙනවා රුපියල් වලින්. මේ අය අපිට නවත්ත ගන්න පුළුවන්. ඒ පිළිබඳව අමාත්‍යතුමාගේ අවධානය යොමු කළා. මේ දැන් තියෙන තත්ත්වෙ මොකක්වත් කරගන්න බැරි බව ඇත්ත. අනාගතයේදී සඳහා මේ මාලදිවයින වලට යන අය එක දවසක් හරි මේ රටේ රඳව ගන්න පුළුවන් මට්ටමක් පවත්වාගෙන යන්න කටයුතු කරයි කියන විශ්වාසයත් පළ කරමින් ඔබතුමාලා දෙපළටම මේ අමාත්‍යාංශයේ අභියෝගාත්මක අමාත්‍යාංශ මේ වෙලාවේ හැටියට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න තියෙන අමාත්‍යාංශ උනත් ඒවා සාර්ථක කරගෙන යන්න අවස්ථාව ලැබේවී ප්‍රාර්ථනා කරමින් මාදීන ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු තිස්ස අත්තනායක මැතිතුමා. ඔබතුමාට විනාඩි 19ක කාලයක් තියෙනවා.
ගරු මුලසනාරුද මන්ත්‍රීතුමනි, මේ සාකච්ඡා කරන වැය ශීර්ෂයේ මම වරාය නාවික අමාත්‍යාංශය ගැන වචන ස්වල්පයක් කතා කරන්න කැමතියි. මුලින් මම කියන්න කැමතියි අපිට තිබෙන ජාත්‍යන්තර සන්නාමය තමයි එකක් සිලෝන් ටී, දෙක කාලයක් තිබුණා ක්‍රිකට්, තුන අපේ කොළඹ වරාය. නමුත් අවාසනාවට වගේ දැන් මේ පවතින තත්ත්වයත් සමග වරායේ තත්ත්වය බිඳවැටිමින් තිබීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. එකක් අපි මතක තියාගන්න ඕනේ, ලෝකයේම රාජ්‍ය ආදායම් උපදවන ප්‍රධාන කාරණා අතර වරායන් ඉතාමත් සුවිශේෂ කාරණාවක් ඉෂ්ට කරනවා, කාර්යභාරයක් ඉෂ්ට කරනවා. අපිට මතකයි 1978 ලලිත් ඇතුළත් මුදලි නාවික ඇමතිවරයා හැටියට ඒ ඇමතිතුමා මේ කොළඹ වරාය ශීඝ්‍රයෙන් සංවර්ධනය කරන්න විශාල කාර්යභාරයක් ඉෂ්ට කරපු ඇමතිවරයෙක්. එතුමයි කාලේ මේ කොළඹ වරාය සුවිශේෂ දියුණුවක් ඇති කළා. අපිට ආඩම්බර වෙන්න පුළුවන් ලෝකයේ ප්‍රධාන වරායන් අතර කොළඹ වරාය ඒ නිසාම ජාත්‍යන්තර කීර්තියට පත්වෙච්ච වරායක් බවට පත් වුණා. ඒකේ ගෞරවය ලලිත් ඇතුළත් මුදලි මැතිතුමාට දෙන්න කැමතියි. ඒ අතරතුර අපි කියන්න ඕනේ මේ වරායේ ආදායම් මාර්ග උත්පාදනය වෙන ප්‍රධාන කාරණේ තමයි භාණ්ඩ හුවමාරු වලින් ලබන ආදායම 65%ක් විතර. මේක ඉතා වැදගත් වෙන්නේ කාර්යක්ෂමතාවය, සේවා සැපයීම. මේවා තුළින් තමයි වැඩිපුර උපයා ගන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න මුලාසනාරුවට මන්තුමනි, අපිට තිබෙනවා කොළඹ වරායේ ප්‍රධාන ටර්මිනල් 4ක්. ඔබතුමා ඊයේ පෙරේද තවත් අලුතෙන් කොටසක් එකතු කරන්න මම දැක්කා ආරම්භ කරනවා. ජයබහලුම් පරයන්තය 100%ක්ම ලංකාවට අයිති, වරායට අයිති. ඒ වගේම CICT කොළඹ ඉන්ටර්නැෂනල් චයිනා ටර්මිනල් කියන එක, ඒක අයිති තියෙන්නේ 15%යි වරායට, 85%ක් චයිනා සමාගමට. ඒ වගේම SAGT රජිනපාලම දකුණු ආසියාවේ ගේට්වේ ටර්මිනල් එක 151%ක් වරායට අයිති, 49%ක් PNO පෞද්ගලික සමාගමකට. ඒත් එක්කම දැන් 4 ටර්මිනල් එක වටිනාම මේ පරයන්තය නැගෙනහිර පරයන්තය. මේකේ වටිනාකම කියලා අපි කියන්නේ එක හේතුවක් නිසා. අපේ තියෙන අනිත් ටර්මිනල් අතර මේ ලෝකේ දියුණු වෙනකොට, විශාල වෙනකොට මේ ප්‍රවාහන නෞකාවන් ලොකු වරාය ලොකු නැව්වලට පාවිච්චි කරන්න පුළුවන්, පරිහරණය කරන්න පුළුවන්, යොදා ගන්න පුළුවන් ටර්මිනල් එකක් හැටියට තමයි, පරයන්නයක් හැටියට තමයි නැගෙනහිර පරයන්තේ ඉදිකරලා තිබෙන්නේ. දැන් ලොකු කතාවක් යනවා මේ නැගෙනහිර පරයන්තේ ගැන. මම දැක්කා අපේ වර්තමාන වරාය ඇමතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ වරාය 49%ක් කොටස් ඉන්දියානු නාවික සමාගම නාවික ආයතනයකට දෙන්න මේක පරිහරණය කරන්න කළමනාකරණය කරන්න. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද? වරායේ තියෙන ප්‍රධාන ආදායම අපි සොයාගන්නේ භාණ්ඩ හුවමාරු මගින්. ඒ විශේෂයෙන්ම කන්ටේනර් හුවමාරු මගින් තමයි සල්ලි හොයාගන්නේ. දැන් මෙතෙන්දි නැගෙනහිර පරයන්තේ තියෙන වැදගත්කම අපි අවතක්සේරු කරන්න හොඳ නැහැ. ඒක වරාය අධිකාරිය සතුව ශ්‍රී ලංකා දේපලක් හැටියට පවත්වාගෙන පරිහරණය කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. මොකද ඒක තමයි අනාගතයේදී වරායේ ප්‍රධානම ආදායම් මාර්ගය බවට පත් වෙන්නේ. ඇයි? ඒකට මම කිව්වා වගේ එකක් තමයි අපේ නැගෙනහිර පරයන්තේ පිහිටීම. ඒ පිහිටීම අනුව විශාල ටර්මිනල් එකක් හදලා තිබෙනවා. ඒක හැදුවේ වරාය අධිකාරියේ සල්ලි වලින් 90%ක්ම ඒක ක්‍රියාත්මක කරන්න දොඹ කරපවා සවි කරලා ප්‍රයෝජන ගන්න පටන් ගන්න තිබුණා. නමුත් අවාසනාවට වගේ 49%ක් මේ කොටස් ඉන්දියානු සමාගමට දෙන අතර ඒ අදානි කියන සමාගමේ පරිපාලනයටත් මේක දුන්නහම වරාය අධිකාරිය පරිපාලනයෙන් ගිලිහෙනවා. ඒක තමයි ඇත්ත කතාව. දැන් උදාහරණයක් ඇද්ද කිව්වොත් මට කියන්න පුළුවන් මේ වගේම අපි මීට ඉහත වරායේ එක ටර්මිනල් එකක් දුන්නා. ඒක තමයි දකුණු කොළඹ දකුණු වරාය. දැන් මේ දකුණු වරාය විශේෂයෙන්ම ඒකේ 85%ක් දීලා තිබෙනවා. මේක හදන්න ඉස්සර වෙලා ගරු මුලසනාරුවුට මන්ත්‍රීතුමනි මේ දකුණු වරායේ ඉදිකිරීම් කටයුතු කිරීම සඳහා වරාය අධිකාරිය මුදල් වේදම් කරලා තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් $300,000,000, ඒ වගේම වරාය අධිකාරියෙන් $100,000,000 වියදම් කරලා තියෙනවා. මේ වියදම් කරපු ඒ වරාය ජැටිය දුන්නා පරිපාලනය කරන්න සමාගමකට. අමතක කතාවක් කියනවද? ඔබතුමාට මේ අහිතකට කියනව නෙමෙයි මේ අපි
මක් කරනවා. මගේ පිළිතුරු කතාවෙත් පොඩ්ඩක් ඒකටත් මම ඔබතුමාට බාධා කරන්නේ නැහැ. පිළිතුරු කතාවට හිටියොත් හොඳයි කියලා මම හිතුවා ඉල්ලීමක්.
එතකොට මම කියන්නේ දැන් බලන්න ඒක දුන්නා දෙනකොට කිව්වා හොඳ කළමනාකරණයක් ඇති කරලා වැඩි ආදායම් ලබන්න දෙන්න කියලා. ඇත්ත $400,000,000 වියදම් කරලා තවත් ඒ ණය ගෙවන ණය අරගෙන ඒ ණය ගෙවීමෙන් තියෙනකොට අවුරුදු 7ක් ඇතුළත වරා අධිකාරියට ලැබිලා තියෙන ලාභය $120,000,000. ඒ 15% කොටසට ලැබිච්ච ලාභය. අපි අහන්නේ එතකොට අපි මුදල් වියදම් කරලා තවත් ණය ගෙවනවා. ගෙවන එකට අපිට ආදායම ලබන්නේ $120,000,000. ඒක නිසා නැගෙනහිර පරයන්තය ගැන කල්පනාවෙන් අපි වැඩ කරන්න ඕන වෙලාවක්. මම ඒක කියන්නේ ඔබතුමා ප්‍රතිපත්ති තීන්දුවක් ආණ්ඩුව ගත්තම ඔබතුමාගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මම කියන්නේ නැගෙනහිර පරයන්තය කියලා කියන්නේ මේ රටේ ජාතික වස්තුවක්. එය පුළුල් කරන්න පුළුවන් ඉඩක් තියාගෙන හදන එකක්. අපේ සම්ප්‍රදායික තත්ත්වයෙන් පිට ගිහිල්ලා විශාලතම නැව් ගේන්න පුළුවන් ස්ථානයක් ගැඹුර ජයබහරුම් පරයන්තේ තව ටික කාලෙකින් මං හිතන්නේ අපිට පාවිච්චි කරන්න වෙන්නේ මේ අභ්‍යන්තරව තියෙන අපේ සීමාවේ කටයුතු වලට විතරයි. ජාත්‍යන්තර නැව් වලට එන්න හම්බෙන්නේ නැහැ. මේ නිසා අපි කියන්නේ මේ නැගෙනහිර පරයන්තයේ ගත්ත තීරණය ගැන නැවත බලන්න. මම මේ කියන්නේ ඒක ඉතා වැදගත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැත්තෙන් ගත්තොත්. අනිත් එක ගරු මුලසනාරුවුට මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම වරායේ සේවකයෝ 9990ක් 10,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. දැන් මේ සේවකයන්ගේ තත්ත්වය මොකක්ද? දැන් මේ කොරෝනා වෛරසයත් පැතිරීමත් එක්ක ලොකු අවධානකට මම දැක්කා වරාය අධිකාරියේ සභාපතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරනවා. ඒකද එතුමත් කියනවා යම් අවධානමක් අපිට තිබෙනවායි කියලා. එහෙමනම් වරාය කියන්නේ ආර්ථික කේන්ද්‍රය. එතකොට ඒ කේන්ද්‍රස්ථානයේ කොහොමද ආරක්ෂිත විධිවිධාන යොදවලා මේක ක්‍රියාත්මක කරන්නේ? කාර්යක්ෂමතාවය වැටුනොත් ඒකෙන් සිද්ධ වෙන්නේ අපිට මේ නාවික කටයුතු වලින් ලබන ආදායම අඩු වෙනවා. දැනටමත් වරාය ඇතුලේ මම දන්නේ අමතුමක් ගානක් හරිද කියලා වරායේ සේවය ලබා ගන්න එන නැව් විශාල ගණනක් කෝලිමේ ඉන්නවා. ඒගොල්ලෝ හැරිලා යන්න ඉඩ යනවා සමහර අය. සමහර අය වෙනත් වරායන් වලට ගිහිල්ලා මේ ප්‍රතිපන ආයනයෙන් ගිහිල්ලා ඒ බඩු බානවා. ඒ වයින් අහපව් ගේන්න ගියාම යන වියදම. ඒකෙන් කොයිතරම් කාලයක් නාස්ති වෙනවද? විශේෂයෙන්ම කියන්න ඕන දැන් මම දැක්කා මාධ්‍ය තිබුණු එකක් ඔබතුමාට නිවැරදි කරන්න පුළුවන්. ලෝකයේ ලොකුම දෙවනි ලෝකයේ ලොකුම නැව් ආයතනය MSC. දැන් මේ MSC ආයතනය නොවැම්බර් මාසේ 15 වෙනිදා වරාය අධිකාරියට දන්නනවා අපි නාවික කටයුතු වලින් අපේ කුවමාරු වලට එන කටයුතු වලින් සේවය ලබා ගන්න කටයුතු වලින් ඉවත් වෙනවායි කියලා. මේ MSC සමාගම සතියකට නැව් 23ක් අපේ ආදායමෙන් ජයබහලුම් පරයන්තේ ආදායමෙන් 30%ක් සම්පූර්ණයෙන්ම MSC සමාගම සමග සමාක කරන්නේ. මේක ස්විස් ඉතාලි සමාගමක්. එතකොට මේ වගේ ජාත්‍යන්තර ලකුණු තියෙන සන්නාම තියෙන ඒ ප්‍රවාහන ආයතන ආපුවම අපේ වරායට තියෙන ආරම්භයක් තිබෙන්නේ. නමුත් මේ ආයතනේ යන්න යනවා. ඇයි? මේ ආයතනේ යන්න යන්නේ එකක් කාර්යක්ෂමතාවයේ බිඳවැටීම සහ සේවා සැපයීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න. ඉතින් මේවා නිවැරදි කරන්න ඕනේ. මේ අපි කියන්නේ හොඳ චේතනාවෙන් වඩාත් හොඳට මේක පරිහරණය කරමින් අපි වැඩි ප්‍රයෝජනෙ ගන්න ක්‍රියා කරන්න ඕනේ කියන කාරණේ කියන්නේ. වරායේ දැන් ණය බරසියට 24ක් වෙලා තිබෙනවා. ඒක කිව්වොත් US ඇමරිකාන් ඩොලර් මිලියන 327ක් 27.8ක් ණයයි. එතකොට දැන් සමහර විට මේ පෞගේ කාලේ කොවිඩ් වසංගතයත් එක්ක රටේ ලෝකේ හැම තැනම යම් යම් බාධාවන් කාර්යක්ෂමතාවයට සිදු වුණා. නමුත් අපි කියන්නේ කොහොමද දැන් මේ තත්ත්වයට මූණ දීලා අපි අපේ වරාය අහපව් කාර්යක්ෂම කරගන්නේ. ඒකට වැඩ පියවලක් ඕනේ. නැව් ඇවිල්ලා බලාගෙන ඉන්නේ නැහැ අහපව් හරවල යනවා. ඒකට විසඳුම අපේ තියෙන පරයන්ත තව සමාගම් වලට දෙන එක නෙමෙයි. අපි මේ తాවකාලිකව යම් ලාභයක් ලබා ගැනීම වෙනුවෙන් ඒ මුදල් ටික අපිට ලැබෙනවයි කියලා පාවිච්චි කිරීම නෙමෙයි. මම හම්බන්තොට වරාය විකිණීම පිළිබඳ කිසිම සතුටක් නැහැ. ඒකේ ගත්ත ක්‍රියාමාර්ගෙත් වැරදි. ණය තියෙනවා නම් ඒ ණය ගෙවන්න නම් ඒක වික්කේ නම් ණය ගෙවලා තියෙන්න ඕනේ. ඒක වෙලත් නැහැ. මං කියන එක වරායක්වත් කාටවත් දෙන්න උවමනාවක් නැහැ. ඒක වැරදි ප්‍රතිපත්තියක්. රටේ ජාතික සම්පත් එහෙම කාටවත් දෙන්න උවමනාවක් නැහැ. අපි ඒක පරිහරණය කරන්න ඕනේ. ඉතින් මේ නිසා අපි අමතුමගෙන් ඉල්ලනවා නැවත මේ ගැන හිතන්න. හිතලා බලලා ඔබතුමා මේ ගැන තීරණයක් ගන්න. විශේෂයෙන්ම අපේ කොළඹ වරාය ප්‍රධානම කේන්ද්‍ර වරාය දැන් මම දැක්කා සෞභාග්‍ය දැක්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තමුණසලා දාලා තියෙනවා. කොළඹ වරාය ගැනත් නැගෙනහිර ජැටිය ගැනත් ඒ වගේම තව විශේෂ කාරණාවක් තිබෙනවා. ඒක තමයි මගී ප්‍රවාහන කඩයකට කියන්නේ ජැටියක් නෙවෙයි. ඔව් මේ හදනවා කියලා අර හරියට ඕස්ට්‍රේලියාවේ ඩාලින් වරාය වගේ සංචාරකයන් උදෙසා. ඔව් පැසෙන්ජර් ටර්මිනල් එකක්. එතකොට ඒ සංචාරකයන් උදෙසා වෙනම ටර්මිනල් එකක් හදනවා කියන හොඳ කතාවක්. මං කියන්නේ ඒ ලෝකේ පිටරටවල අපි දැකලා තිබෙනවා. දැන් ඒ වගේ තැනකට කොළඹ වරායේ පරිවර්තන එක ටර්මිනල් එකක් හදනවා කියලා මේකේ තියෙනවා. නමුත් මම කියන්නේ ඒකට සම්පූර්ණ වරායක්ම වෙන් කරන්න. මම දැක එක ප්‍රහාරි ඔබතුමා සඳහන් කරලා තියෙනවා. හැබැයි මම කියන්නේ ගාල්ල වරාය වගේ තැනක් සංචාරක වරායක් හැටියට දිනු කරන්න පුළුවන් නම් ඒ වරාය ඒ සඳහා යෝග්‍යතම වරායක් හැටියට මම දකිනවා. ගාල්ල වරාය, ත්‍රිකුණාමලය, ඒ වගේම අපේ තියෙන අනිකුත් මං හිතන්නේ ඔලුවිල් වරාය දැන් ධීවර වරායක් හැටියට දීලා තියෙනවා. මම දන්නේ ඒක ඇයි එහෙම වුනේ කියලා. නමුත් ඒක ධීවර වරායක් හැටියට පාවිච්චි කරනවා. නමුත් කංකසන්තුරේ ඒ වගේම අනිකුත් වරායන් වැඩි දියුණු කිරීම සඳහා මිට වඩා පියවර කීපයකට යන්නේ. මොකද වරායක් දියුණු කරනවා කියන්නේ ටර්මිනල් එකක් හදීම විතරක් නෙවෙයි. වරායේ කාර්යක්ෂමතාවය වැඩි කරන එක තමයි පළවෙනි පියවර. ඒ කියන්නේ වඩාත් වේගවත්ව ඒ ප්‍රවාහන අවශ්‍යතාවයන් වෙනුවෙන් නාවික කටයුතු වෙනුවෙන් සේවා සැපයීම. ඒ වගේම අනිත් පැත්තට කාර්යක්ෂමතාවයත් එක්ක ඔවුන් ඉල්ලා සිටින සේවාව වැඩිපුර දෙන්න අපේ සැපයුම් ටික වැඩි කරන්න ඒ ටිකක් සිදු වෙන්න ඕනේ වරායක මේ කාර්යක්ෂම කරන්න. මොකද අපි ඉන්නේ තාමත් විශේෂ භූගෝලීය වැදගත්කමක් තියෙන තැනක. අපේ භාණ්ඩ හුවමාරුව වෙන තැන් වලට යන්න පටන් ගත්තොත් ඒකෙන් වෙන්නේ අපේ කඩාගෙන වැටීමක්. දැන් බලන්න ඇමතුමා දන්නවා වරායන් අතර අපේ කලාපයේ වරායන් අතර අපි ඉන්නේ තරඟකාරී ලෙස බැලුවොත් යම් ආකාරයක පහළ තැනක. සිංගප්පූරුව 4.08ක, හොංකොං 3.94ක, UAE 3.83ක, ඒ වගේ ඉන්දියාව 3.18ක, ඒත් එක්කම ලංකාව 2.6ක. ඉතින් මේක වැඩිදි කරගන්න අපේ ප්ලෑන් එක මොකක්ද? ඒක තමයි අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ. සැලසුම මොකක්ද අපේ මේ වරාය වැඩි දියුණු කරන්න? අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට ඒක කරන්න හම්බ වෙයි කියලා. ඒ නිසා ඒක කරනවා නම් ඒක තමයි රටට කරන ලොකුම දේ. මොකද වරායේ නාවික කටයුතු වලින් අපේ ජාතික ආදායමට තියෙන දායකත්වය GDP එකෙන් 2.5යි. අඩු ගානේ මේක 7%ක් දක්වාත් ක්‍රමානුකූලව ගෙනියන්න ඕන. මේක එක දවසකින් කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒක ඒත් වෙන ගෙනියන්න අපිට තිබෙනවා. ඒත් එක්කම මම කියන්න ඕනේ ඔබතුමාට වරාය ගැන කතා කරනවා වගේම මේ තවත් කාරණාවක්. එකක් තමයි දැන් මේ නැගෙනහිර වරාය ඔබතුමාගේ කැබිනට් පත්‍රිකාවට අනුව ඒ ටර්මිනල් එක දෙන්න උත්සාහ කරන්නේ පරිපාලනයේ 49%ක් කොටස් විකුණන්න, ඒ වගේම 51%ක් තියාගන්න. දැන් මම අහන්නේ ඇයි මේ වරායේ සල්ලි වියදම් කරපු ටර්මිනල් එක එහෙම දෙන්න තියෙන උවමනාව මොකක්ද? එහෙමනම් ඒක රජයට තියෙන මුදල් අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ගන්න පියවරක්ද? එහෙම නැත්නම් වෙනත් උවමනාවක්. මොකද වරායට මේක කරන්න පුළුවන්. ඔබතුමාගේ පිළිතුරක් මම බලාපොරොත්තු වෙන්නේ උත්තරයේදී. ඉතින් ඒ නිසා මේක වරායට කරන්න පුළුවන් දේ තියාගෙන ඇයි අපි ඒක නොකරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒත් එක්කම ඔබතුමාගේ යටතේම තියෙන තව කාරණාවක් ශ්‍රී ලංකා නැව් සංස්ථාව. නව සංස්ථාව ඇතනම් කුඩා කාර්ය මණ්ඩලයක් ඉන්න ආයතනයක්. ඒකේ මූලිකම පරමාර්ථයේ ප්‍රධාන නැව් දෙකක් තිබෙනවා. මූලිකම පරමාර්ථයේ ගල්ලඟුරු ප්‍රවාහනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම. ඒක තමයි නැව් සංස්ථාවේ තියෙන මූලිකම කාර්යභාරය වෙලා තිබෙන්නේ. තව තිබුණ අරමුණු වල ගොඩක් තිබෙනවා. විශේෂයෙන් මේකේ නාවිකයන් පුහුණු කිරීම ගොඩක් දේවල් තිබෙනවා. නමුත් මම කියන්නේ දැන් සිදුවන දේ. ඒකෙදි මේ තියෙන නැව් දෙක පාවිච්චි කරන්නේ ගල්ලඟුරු ප්‍රවාහනයට මාස 6ක කාලයක් 6ක් හෝ 7ක්. එතනින් පස්සේ මේ නැව් දෙක මේ ප්‍රගති වාර්තාවට මේ නැව් දෙක වෙනත් සේවාවන් වලට යොදවනවායි කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මේ සේවාවන් වලට යෙදවීමේදී දැන් මේ තියෙන වාර්තාවන් වලට අනුව මාසයකට ඩොලර් එක නැවකින් 1200ක් විතර පාඩු ලබන්න තමයි දීලා තියෙන්නේ. ඒක මම දන්නේ නැහැ සිංගප්පූරු ඒජන්තුවරයෙක් හරියට දීලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේක එක්තරා විදිහකට නැව් සංස්ථාව යම් විදිහක ප්‍රගතියක් තිබුණා. ප්‍රවාහනයක් ගල්ලඟුරු ප්‍රවාහනය කරගෙන ලාභ ලැබුවා. එතකොට මේ අතිරේක කාලය තුළ කියන වැඩ නැති කාලය තුළ මේ බදු දීමේ යොමුසුම නිසා නැව චාට කරන්න දීලා තියෙන නිසා ඒක නැවේ වියදම් වලට සරිලන මුදලකට නෙමෙයි බදු දීලා තිබෙන්නේ කියලා චෝදනාවක් තිබෙනවා. ඉතින් මේක හොයලා බලලා නිවැරදි කරන්න. මොකද නැව් සංස්ථාවේ කුඩා කාර්ය මණ්ඩලයක් කුඩා කාර්ය සේවාවක් සිදු කරනවා. ඒ වගේම අපිට ඒක බලා ගන්න පුළුවන් මට්ටමක තිබෙන්නේ. ඒ නිසා මෙන්න මේ ගැන ඔබතුමාගේ අවධානය මම යොමු කරන්න කැමතියි. ඒ වගේම මෙතෙන්දී තමුන්වන්ස කියන්න ඕනේ මේ මම විශේෂයෙන්ම ගරු මැතිතුමනි මම දැක්කා මෙන්න මේ ප්‍රගති වාර්තාවේ තියෙනවා බරායේ කාර්යභාරය මොකක්ද කියලා මට දන්නේ නැහැ අදාළ නැහැ. නමුත් සූර්යවැව ක්‍රීඩාංගණය ඉදිකරන්න මේ මුදල රුපියල් මිලියන 524යි කියලා මම දැක්කේ. එතකොට සූර්යවැව ක්‍රීඩාංගණය ඉදිකරන්න වරාය අධිකාරිය මුදල් පාවිච්චි කරනවා වරායේ පරමාර්ථයෙන් පිට. එතකොට වරායේ පරමාර්ථයෙන් පිට සූර්යවැව ක්‍රීඩාංගණය ඉදිකරන්න මේ වගේ මිලියන 524ක් දුන්නේ ඇයි? එතකොට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද ශ්‍රී ලංකා වරාය අධිකාරියට හෝ ආයතනයට? මේක ක්‍රිකට් පාලක මණ්ඩලයට බාහිර කටයුත්තක්. එහෙමනම් ඉදි කරලා දුන්නා නම් ඒ මුදල් අය වෙන ක්‍රමයක් මේක වරාය අධිකාරියට තියෙන්න ඕනේ. ඒක ඉතාමත් කනගාටුයි. එහෙම මුදල් නාස්ති වීමක් තිබෙනවා නම් ඒක අහපව් අය කරගන්න ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්. ඒ අතර මම කියන්න ඕන මේක මේ කාරණේ මම ගිණුම් කාර්යක සභාවට ගියාමත් මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි දැක්කා රාජ්‍ය ආයතනවල සිදෙන මහා විශාල වංචාවන්. මම මේ අපේ මේසේ උඩ තියලා තියෙන පොතක් උදේ පෙරලනකොට මම දැක්කා.
ගරු මන්ත්‍රී ඔබතුමාට තව විනාඩි 2 කාලයක් පමණයි තියෙන්නේ.
මම මේක දැක්කා. විශේෂයෙන් මේක නම් සංචාරක කර්මාන්තයට අයිති එකක්, අපේ ප්‍රසන්න ප්‍රාන්තුංග ඇමතුමාගේ කාර්යභාරයට අයිති වැඩක්. මේකේ තියෙනවා මම කියන්නේ මේක කවුරු කරාද කියලා අපි නැගිටලා කෑ ගහ ගන්න ඕනේ නැහැ. කවුරු කළත් මේ වැඩේ වැරදි. මේකේ විශේෂයෙන්ම මේක ගිනුම් කාර්ක සභාවේ මේකක්. මේකේ තියෙනවා A350 900 ගුවන් යානා ගිවිසුම අවලංගු කිරීම. මේ ගැන ඔඩිට් ජෙනරල් බලලා එයා කියලා තියෙනවා මේ ගිවිසුම අවලංගු කිරීම නිසා වෙලා තියෙන පාඩුව වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 115ක් ගෙව්වායි කියලා. එතකොට දැන් මේ ගෙවලා තියෙන නිර්දේශ කළේ කවුද? මේ ගනුදෙනුව සිදු කිරීම අවලංගු කිරීම වෙනුවෙන් වන්දි ගෙවලා මේක අවසන් කරගන්න ක්‍රියා කිරීම නිසා රටට සිදුවන පාඩුව ගැන අරගෙන තියෙන පියවර පිළිබඳව කිසිවක් මේකේ පැහැදිලි නැහැ. ඒක කියන්නේ ඒ විදේශ බැංකුවකින් අපිට ගන්න පුළුවන් වුණා ණයක්. ඒ නිසා ඒ ණය අරන් මේක ගෙව්වයි කියලා. එතකොට අහපව් මේක කවුද ගෙවන්නේ? මේක ගැන දිගින් දිගටම කියනවා. මේක නීති උපදෙස් ලබා ගන්න. නීති උපදෙස් ලබා ගන්න තව මුදලක් ගෙවලා. එතකොට මේ නීති උපදෙස් ලබාගත් ආයතනය කවුද තෝරගත්තේ? ඒ තෝරා ගැනීම පිළිබඳව අහලා තියෙන ප්‍රශ්නෙට ගිනුම් ඔඩිට් ජෙනරල් ඒකට දීලා තියෙන උත්තරය අර කැකිල්ලේ රජුරංගේ තීන්දුවක් වගේ උත්තර. මේ හරිම නරක පූර්වාදර්ශ. මම ඉල්ලන්නේ එකයි තමයි වරාය ගුවන් සේවය මේ සියල්ලම ඇත්තටම ජාතික සම්පත්. ඒ නිසා ඔබතුමල්ලා දෙපළ මේ ඇමතුවරු හැටියට මේ කටයුතු වලදී විශේෂයෙන්ම බලන්න. මොකද හේතුව ඉතිහාසයේ මොන වැරද්ද කළා තිබුණත් ඉතිහාසයේ වැරද්ද නිවැරදි කරලා හරි දේ කරන්න ඔබතුමලා ක්‍රියා කරන්න කියලා විශේෂයෙන්ම මම ඉල්ලන්න කැමති. ඒත් එක්කම වරාය ගැන නොඑක් දේවල් පළ වෙනවා කියවෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අපේ වරාය ඇමතුමාට මම සුවපත් වෙලා එතුමාට ඇමතුරේ හම්බුනාම එතුමා මට කිව්වා මම දැන් ඉස්සර වගේ නෙමෙයි ඕලෙවල්ලොලින් ඒලවල්ලට ගිහිලා තියෙන්නේ කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඒ වගකීම ඔබතුමා හරියට අරගෙන බරාය කියන තැන රැකගන්න ඔබතුමා ක්‍රියා කරයි කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු නිපුණ රණවක මන්තුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
මම ප්‍රථමයෙන්ම සතුටු වෙනවා ඔබතුමා මූලාසනයේ සිටින වෙලාවක මේ සභාව ආමන්ත්‍රණය කිරීමට ලැබීම ගැන. මාතර දිස්ත්‍රික්කයේ දිනියාය ආසනයකට දීර්ඝ කාලයක් තිස්සේ අපි කුඩා කාලේ ඉඳලා ඔබතුමාගේ ඒ දේශපාලන ගමන තුළ 2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ මැතිවරණ කාලේ ඉඳලා ඒ අධ්‍යක්ෂකමුත් එක්ක ඔබතුමාගේ දේශපාලන ගමනත් එක්ක අපිටත් ඇවිල්ලා ඔබතුමා මූලාසනයේ ඉදදී මේ කතාව කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මුළු මහත් ලෝකයේම විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙන වෙලාවක ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2021 වෙනුවෙන් අයවැය විවාදයේ සංචාරක ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන සහ නාවික වරාය සහ නාවික අමාත්‍යංශයන්වල වැය ශීර්ෂ වෙනුවෙන් මේ සභාව ආමන්ත්‍රණය කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. වර්තමාන ජනාධිපතිතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නියාමනයෙන් රට තුළ මෙවැනි පසුබිමක් තුළ වුවද සමස්ත රටවැසියා හැකි උපරිමයෙන් ආරක්ෂා කර ගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය කරන ගම රජයේ රැකියා විශාල ප්‍රමාණයක් අද මේ රට තුළ ලබා දීලා තියෙනවා. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවා දේශීය කර්මාන්ත නගා සිටුවීම වෙනුවෙන් විශාල කැපකිරීමක් මේ රජය කරලා තියෙනවා. තරුණ මන්ත්‍රීවරයෙකු විදියට මම විශ්වාස කරනවා අද අපිට කොන්ද කෙලින් තියාගෙන ගමට යන්න පුළුවන් වෙලා තියෙනවා. අද අපේ හැම ගමකම හැම ප්‍රාදේශ සභාවකම අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් නිවසක් හැදෙනවා. අපේ ගම්වල පාරවල් අද කොන්ක්‍රීට් වෙනවා. අද කාපට් දානවා. අඩු ආදායම් ලාභී පවුල්වල සමාජිකයන් වෙනුවෙන් කුසලතා නැති දරුවන් ලක්ෂයක් වෙනුවෙන් අද රැකියා ලබා දීලා තියෙනවා. උපාධිධාරි 61,000කට එහා ගියපු රැකියා ප්‍රමාණයක් රජයට අනුයුක්ත කරගෙන තියෙනවා. ඉතින් අද මම විශ්වාස කරනවා මේ ආණ්ඩුවේ ඉන්න ආධුනික මන්ත්‍රීවරයෙක් විදියට පවා අද අපිට ගමට යන්න පුළුවන් වෙලා තියෙන කොන්ද කිලින් තියාගෙන ඉන්නේ. කවුරු විපක්ෂයේ මොනවා කිව්වත් මම විශ්වාස කරනවා මේ අවුරුද්දක කාල සීමාව තුළ අවුරුද්දකුත් දවස් කිහිපයක් ගත වෙච්ච මොහොතක ආණ්ඩුවක් විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය අද වෙද්දී සමත් වෙලා තියෙනවා කියලා ඔප්පු කරලා තියෙනවා. හැබැයි එකක් මතක තියාගන්න ඕන, මේ ආණ්ඩුවට සමත් වෙලාමදි ඒ සෞභාග්‍යමත් දේශය මේ මාතෘ භූමිය තුළ ගොඩනැගීම සඳහා ආණ්ඩුවක් විදියට මේක සමත් වෙලාමදි මේ 69,00,000 වූ ජනතාව ඉතිරින් එහාට ගිහපු බලාපොරොත්තුවක් එක්ක අපිට ජනවරමක් දීලා දෙනවා. ඒ ඉටු කිරීම සඳහා මම විශ්වාස කරනවා මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අද මේ විෂයේ තියෙන අමාත්‍යංශයන්ට විශාල කාර්යභාරයක් පැවරෙනවා. මම විශ්වාස කරනවා ප්‍රසන්න කරු ප්‍රසන්න රණතුංග මැතිතුමාටත්, රෝහිත අබේගුණවර්ධන මැතිතුමාටත්, රාජ්‍ය මැතිවරණ අපේ ඩී චානක මැතිතුමා ඇතුළේ කණ්ඩායමට මේ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. ඔවුන් අද වෙද්දි අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිව්වා මේ දේශීය සංචාරක ව්‍යාපාරය දේශීය සංචාරකයන් වෙනුවෙන් විවෘත කරන්න වැඩසටහනක් නැහැ කියලා. මම දන්නවා ඊයේ වෙද්දි වනජීවි දෙපාර්තමේන්තුවටයි බංගලා යලිත් සංචාරකයන් වෙනුවෙන් විවෘත කළා. ඉතින් සලස්මකට මේ රජය යනවා කියන එක අපිට විශාල විශ්වාසයකින් කියන්න පුළුවන්. ඉතින් රටක් විදියට රටක් වහලා රටවල් වහලා ලොක්ඩවුන් කළා ඉදිරියට යන්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ ගැටලුවට මුහුණ දීලා අපි අවුරුදු 30ක් ජීවත් වුණා. අපි පාසල් යන දරුවෝ විදියට අපි ඉස්කෝලේට යද්දී බෝම්බ පූරනවා. අපිත් එක්ක මම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ බේස්බෝල් කණ්ඩායම පිටකොටුවේ කෝච්චි බෝම්බ ප්‍රහාරයට ඇහුවෙලා මුළු කණ්ඩායමම නැති වෙනවා. ගෙදරින් එළියට ගියාට පස්සේ ආයි ගෙදරට එයිද කියන විශ්වාසයක් තිබ්බේ නැහැ. අපි රටවල් වහලා දාලා ලොක්ඩවුන් කරලා ජීවත් වුණේ නැහැ. අපි ඒකට අම්මා එක බස් එක්ක යද්දි එක ළමයෙක් එක්ක තාත්තා තව බස් එක්ක ගියේ. එවැනි තත්ත්වයකටත් අපි මුහුණ දීලා අවුරුදු 30කට පස්සේ ඒක ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඉන්ද මේ අභියෝගයට අපි මුහුණ දෙන්න ඕන. ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් මම විශ්වාස කරනවා අද වෙද්දි මේ කණ්ඩායම් සියලු දෙනා එකතු වෙලා මේ බිම තුළ ක්‍රියාත්මක කරගෙන යනවා. මේ අයවැය ගැන කතා කරනකොට මම විශ්වාස කරනවා මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ කොවිඩ් තියෙන රටකට නෙමෙයි, කොරෝනා වසංගතය තියෙන රටකට නෙමෙයි. මේ වසංගතය ජයගෙන අවුරුදු 10කින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු ඒ එතුමා පොරොන්දුන් මේ සෞභාග්‍යමත් දේශය මේ රට තුල ගොඩනැගීම සඳහා ඉදිරිපත් කරපු අයවැයක්. ඉතින් මේ අයවැය තුල මම විශ්වාස කරන මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු විදියට මේ අයවැය හරහා විශාල සංවර්ධනයක් ලැබීමට අපිට අවස්ථාවක් ලැබේ කියලා විශ්වාස කරනවා. මේ අයවැය තුල ඔබත් මමත් නියෝජනය කරන දෙනියාය ආසනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් විශ්වවිද්‍යාලයක් යෝජනා කරලා තියෙනවා. ඒක මට විශ්වාසයක් තියෙනවා. ගිය මැතිවරණ කාල සීමාව තුලත් ගරු අග්‍රමැතිතුමා ප්‍රකාශ කරපු විදියට ඒක විශ්වවිද්‍යාලයකට එහා ගිහිල්ලා දෙනියාය ප්‍රදේශයේ ඒ දේශගුණයත් එක්ක තියෙන හැකියාවත් එක්ක ඒක විශ්වවිද්‍යාලයකට එහා ගිහිල්ලා විශ්වවිද්‍යාල නගරයක් බවට පත් කිරීම සඳහා අග්‍රමැතිතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මාර්ග පද්ධතිය අද වෙද්දී අධිවේගී මාර්ගයෙන් එළියට ඇවිල්ලා දෙනියායට ආවට පස්සේ කිලෝමීටර් 80ක් අඩුවෙන් හම්බන්තොට මත්තල ගුවන්තොටුපළට ළඟා වෙන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ඒ කාලේ ඉඳලා පාවිච්චි කරපු අද ජොන්සන් ප්‍රනාන්දු ගරු මහාමාර්ග ඇමතිතුමාගේ මූලිකත්වයෙන් ඒ මාර්ග සඳහා සැලසුම් ඉදිරිපත් කරගෙන යනවා. ඇල්ල ඉඳන් හම්බන්තොටට එන සංචාරකයට මේ සිංහරාජ වනාන්තරයත් එක්ක මේ තියෙන පරිසර පද්ධතිය විඳීම සඳහා මම හිතනවා මේ මාර්ගයත් එක්ක අවස්ථාවක් ලැබෙයි කියලා. සිංහරාජයත් එක්ක 2014ට කලින් තිබ්බ යෝජනාවක් හෝටල් කලාප ඉදි කරන්න. මඩකලපු අපේ මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා පාසි කුඩාවල ත්‍රිංකුණාමලේ ඇවිල්ලා බහුජාතික සමාගම් ඇවිල්ලා හෝටල් හදලා කොළඹ කට්ටිය ගිහිල්ලා වැඩ කරනවා කියලා. මම විශ්වාස කරනවා සංචාරක කලාපයක් හැදුවට පස්සේ හෝටල් කලාපයක් හැදුවට පස්සේ අද වෙද්දී යාල තියෙනවා, පාසි කුඩාවල තියෙනවා, ත්‍රිංකෝ තියෙනවා, කල්පිටිය තියෙනවා. ඒ සියලුම තැන්වල බහුතරයක් සමාගම් මේ ශ්‍රී ලංකාවේ මුලින් ඉඳලා පටන් ගත්ත සමාගම්. ඉතින් එවැනි හෝටල් කලාපයක් අපි මාතර දිස්ත්‍රික්කය තුල දෙනියායටත් වැලිගම කේන්ද්‍ර කරගෙන පැලෑටියන කඳු පන්තියත් එක්ක ඒ අලංකාර පරිසර පද්ධතියේ යෝජනා කරලා තියෙනවා. දැනටමත් ඒ නිලධාරීන් අපිත් එක්ක වැඩ කරන මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ මග පෙන්වීම යටතේ ඒ වැඩසටහන් අපිට ඉදිරියටත් ඉතාමත් ඉක්මනින් එන අවුරුද්ද ඇතුළත මේ අයවැයත් එක්ක අපිට ආරම්භ කරන්න හැකියාවක් ලැබෙයි කියලා. මේ තියෙන සම්පත් වලින් මාතර කොටුව වේවා, ගාල්ල කොටුවෙන් ගාල්ල නගරයට ලැබුණු වටිනාකම මාතර කොටුවෙන් මාතර අපිට ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්න හිරි කැටි ඉඳලා මිදිගම් වෙනකම් මුහුදු තීරයක් තියෙනවා. නිල්වලා ගඟ ඉන්නවා, නිල්වලා ගඟේ ඉන්න කිඹුල පවා මේ සංචාරක ව්‍යාපාරය තුළ අපිට වෙනදබොලක් ඇති කර ගන්න පුළුවන් සම්පතක් වෙලා තියෙනවා. ඉතින් සම්පත් ප්‍රයෝජනයට නොගැනීම පිළිබඳ සාකච්ඡා වුණා. ඉතින් මම විශ්වාස කරනවා මේ රටේ තියෙන මේ සම්පත් එක මේ පිහිටීමත් එක්ක මේ කාලගුණයත් එක්ක මේ දේශගුණයත් එක්ක මේ රටේ තියෙන මේ සම්පත් වලින් ප්‍රයෝජනයක් ගැනීම සඳහා මේ අපි සියලු දෙනාම එකතු වෙලා අපි කටයුතු කරන්න ඕනේ කියලා ක්‍රීඩා ආර්ථිකයක් වෙනුවෙන් නාමල් රාජපක්ෂ මැතිතුමත් මේ ස්ථානයට ආපු එක හැමෝම කිව්වේ කොවිඩ් ඇස්සේ කොහොමද ක්‍රිකට් ගහන්නේ කියලා. හැබැයි අද ලෝකෙම කතා වෙනවා ඒ LPL තරගාවලිය ඉතාමත් සාර්ථකව. අද ඊයේ තරගයේදී යාපනය නියෝජනය කරන අලුත් තරුණ ක්‍රීඩකයෙකුට ඒ අවස්ථාව ලැබිලා තිබෙනවා. අපි තරුණ ඒ විදිහට බලාපොරොත්තු වෙන අයවෙනි ක්‍රීඩා ආර්ථිකයක් ක්‍රීඩා සංචාරක ව්‍යාපාරයක් මේ රටේ ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා අද මේ රජය වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ සංචාරක ව්‍යාපාරය තුළ සිදුවිය යුතු වෙනස්කම් කිහිපයකුත් තියෙනවා. මේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව මා කලක් කටයුතු කරපු හින්දා මම දන්නවා සංචාරක ව්‍යාපාරයේ ගුවන්තොටුපළෙන් එළියට ආවට පස්සේ කුලී රථයක් ගන්න තැන ඉඳලා සංචාරක හෝටල් එකක් බුක් කරන තැන ඉඳලා එතනින් එහාට ගිහිල්ලා ඒව ප්‍රමිතිගත කරන තැන්වල ඉඳලා ගැටලු තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒවට අලුතෙන් හිතලා අලුත් තාක්ෂණය පාවිච්චි කරලා රටට ගැළපෙන විදියට 21 වෙනි සතවර්ෂයට ගැළපෙන සංචාරක ව්‍යාපාරයක් වෙනුවෙන්
ගරු මන්තුමා
කාලය
අවසානයි
අපිට හැකියාවක් ලැබිය කියලා මට විනාඩියක් දෙන්න මූලාසනේ ඉන්න මන්ත්‍රීතුමනි. මේ වැඩපිළිවෙල ගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් මේ ගිනි යන වැඩපිළිවෙල මේ බිම තුළ සාර්ථකව රෝපණය කිරීම සඳහා ජනාධිපති මෙහෙයුම් කාර්ය සාධක බලකාය විසින් විශාල වැඩපිළිවෙලක් ගෙනගෙන යනවා. වැසිරි රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ ගෙන යන වැඩපිළිවෙල තුළ අපිට විශ්වාසයක් තියෙනවා මේ අයවැයෙන් මේ ලැබෙන ප්‍රතිලාභ ඊළඟ අවුරුද්ද තුළ මේ රටේ ජනතාවට ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වේ කියලා. ඉතින් ඒ සඳහා මේ අමාත්‍යවරුන් සියලුම දෙනාට සුබ පතමින් අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ යෝජනා කරපු සෞභාග්‍යමත් දේශය මේ මාතෘභූමිය තුළ ගොඩනැගීම සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරමු කියන ආරාධනය කරමු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් නියඳනවා.
බොහොම ස්තුතියි ගරු නිපුණානෝක මැතිතුමා. මීළඟට ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
උලස්සන රූඩ ගරු සභාපතිතුමනි, අපේ මුළු රටේම ආර්ථිකයේ පනනල රැඳිලා තිබෙන අතිශයින්ම වැදගත් විශේෂේත්‍රයන් කීපයක වැයශීර්ෂයටත් කතා කරද්දි මා නියෝජනය කරන ගාඩු දිස්ත්‍රික්කයටත් රටපුරාම ලක්ෂ සංඛ්‍යාත යැපෙන්නම් පිරිසකුත් සිටින වර්තමානයේ වෙද්දී දැඩි කඩාවැටීමකට ලක් වී තිබෙන අපේ රටේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් කීපයක් ඉදිරිපත් කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. ගරු සභාපතිතුමනි, මහා පරිමාණ හෝටල් හිමියාගේ ඉඳලා සූපවේදීන් සංචාරක මග පෙන්වන්නම්, ඒ අයට වාහන සපයන්නම්, හෝටල්වල රැකියා කරන්නම්, විවිධ සැපියුම්කරුවන්, ඒ වගේම මුහුදු වෙරළි සිප්පි කටු ටිකක් ඇහිඳලා එතනම ඒක අලවලා පුංචි අක්කම් නිර්මාණයක් කරලා සංචාරකීන්ට අලවි කරපු අහිංසක පුජ්‍යලයා දක්වා අද වෙද්දී පත් වී සිටින අන්ත අසරණ භාවය ගැන වගකිව යුතු විපක්ෂයක් හැටියට රජයේ අවධානයට යොමු කරවීම අපේ බලවත් යුතුකමක් මෙන්ම වගකීමක් ලෙසයි මම දකින්නේ. ගරු සභාපතිතුමනි, මේ වගේ වැදගත් ප්‍රශ්නවලට විසඳුම් සොයද්දී ඒවා දේශපාලනිකව දැකලා පදනම් විරහිත විවේචනයන්ට ලක් කරපු අතීතයක් අපේ රටේ තිබුණා. ඒ හැම විවේචනයකින්ම සිද්ධ වුණේ එම ශේෂ්ත්‍රවල ඉදිරි ගමනට බාධා කිරීමක් මිසක් එම අංශවල දියුණුවට අතහිත දීමක් නෙවෙයි. ගරු සභාපතිතුමනි, අපි දන්නවා අපේ රටේ ආර්ථිකයට අදාළ බොහෝ සාර්ථක ව්‍යාපාර ආරම්භ කළේ අපේ රජයන් බලයේ සිටිද්දී බව. ඒ හැම එකකදීම විපක්ෂයේ පැත්තෙන් ඒවට ආවේ විවේචන. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අගමැතිතුමා ගොවි ජනපද පිහිටවද්දිත්, ජේ.ආර්. ජයවර්ධන රජයේ කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කරද්දිත් මොනතරම් විවේචන එල්ල වුණත් අදටත් ඒවට පින්සිද්ධ වෙන්න තමයි රටට බත සපේන්නේ. ඒ වගේම ප්‍රේමදාස රජයේ ඇඟලුම් කම්මල් ඇති කරන වෙලාවෙත් විවිධ අවලාද කීමින් උසුළු විසුළු කරා විවේචනයට ලක් කරා. හැබැයි මේ මොහොතේත් රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානම අංශයක් බවට ඇඟලුම් කර්මාන්තයේ පත් වී තිබෙනවා. ඒ වගේම තමයි අද අපි කතා කරන මේ සංචාරක ව්‍යාපාරයේ ආරම්භය ගැන කල්පනා කරත්. 1960 ගණන්වලදී ඩඩ්ලි සේනානායක රජයේ රාජ්‍ය ඇමතිවරයා ලෙස ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අපේ රටේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කරා. මුලින්ම සංචාරක ව්‍යාපාරය ඇති වුණේ අපේ ගීතා කුමාරසිංහ මැතිණියත් මමත් නියෝජනය කරන බෙන්තර ප්‍රදේශයේ බෙන්තර නිවාඩු නිකේතනයේ සංචාරක හෝටලයක් බවට පත් කළා. එතකොටත් එවකට හිටපු විපක්ෂයේ උදවිය ඒක විවේචනය කරා. අද මේ සභාවේ ඉන්නවා අපේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් හරි අපේ සාගරකාරී වසන් මැතිතුමා. එතුමාගේ පියා ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඒ ප්‍රදේශයේ හිටියා. එතකොට එතුමා කිව්වා මේ හෝටල් හැදුවට අපි බලයට ආ විගසම මේවා රෝහල් බවට පත් කරලා ජනතාවට සේවයක් කරන්න කටයුතු කරනවා කියලා. අන්තිමට 70 බලයට ආවහම සමගි පෙරමුණ ආණ්ඩුව එතුමා කිව්වා ආර්ථිකයට වැළඳුණු රෝගයට ප්‍රතිකාර කරන තැන් බවට මේ හෝටල් පවත්වාගෙන යන්න අපි කටයුතු කරනවා කියලා. ඉතින් ඒ වගේ තමයි එදත් මේ හොඳ වැඩක්කට පටන් ගන්නකොට කිව්වේ. අපිට මතකයි එදා අපේ රජයේ කාලේ කණ්ඩලම හෝටලේ හදද්දි ඒ පලාතම යුදපිටියක් බවට පත් කරගත්ත හැටි. ඒ වගේම තව තව අවස්ථා මට මතක් වෙනවා. අපි 1990 සුවසරිය ගේනකොටත් විවිධ බිල්ලු මැව්වා. පාසල් දරුවන්ට ටැබ් එක දෙන්න හදනකොටත් දරුවෝ වඳ කරන්නයි හදන්නේ, ජාත්‍යන්තර කුමන්ත්‍රණයි මේ ක්‍රියාත්මක කරන්න කියලා කිව්වා. නමුත් ගරු සභාපතිතුමනි, අද පවතින මේ අභියෝග හමුවේ දවසින් දවසම කඩාවැටෙන ආර්ථිකය දැක දැක විපක්ෂයේ හිටියත් අපි නම් බලන්නේ රටත් ජනතාවත් ගොඩ ගන්න පුළුවන් ක්‍රම සහ විදිවලට උදව් කරන්නයි. එනිසා ගරු සභාපතිතුමනි සංචාරක ව්‍යාපාරයේ අපේ රටේ මෑත ඉතිහාසයේ ස්වර්ණමය වසරක් තමයි 2018 වසර. ඒ වසරේ සංචාරකයන් 23 ලක්ෂයක් ලංකාවට ඇවිත් තිබෙනවා. එම වසරේ අපේ රටට සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 4.38ක්. ඒ වගේම සභාපතිතුමනි අපි පිළිගන්න ඕන 2019 අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරය මෙරට සංචාරක ව්‍යාපාරයට වැදුණු මරු පහරක් බව. නමුත් අපි එදා රජයක් ලෙස ඇදවැටිච්ච සංචාරක ව්‍යාපාරය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගන්න කඩිනම් තීන්දුව ගණනාවක් රජයක් හැටියට ගත්තා. ඒවා එකින් එක කීපයක් මතක් කරොත් සංචාරකයන් සඳහා අය කරපු වීසා ගාස්තු ඉවත් කරන්න අපි කටයුතු කරා. සංචාරක ව්‍යාපාරයට අවශ්‍යම දෙයක් තමයි වැඩිපුර ගුවන් යාන රටතොලට ගෙන්වා ගැනීම. ඒ සඳහා අපි එදා මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා තිබුණු ඉන්ධන අධිභාරය ඉවත් කිරීමට තීරණය කළා. ඒ වගේම ගුවන් යානයක් ගොඩ බැස්වීමේදී අය කරන ගාස්තු අඩු කරා. සංචාරක ව්‍යාපාරයේ ලියාපදිංචි හෝටල් සහ නියෝජිත ආයතනවලට 6 මාසික වර්කින් කැපිටල් කාර්ක ප්‍රාග්ධන ණයක් ලබා දෙන්න පියවර ගත්තා. ඒවයි ප්‍රතිඵලයක් හැටියට අච්චර භයානක තත්ත්වයක් ඇති වෙලත් සංචාරක ව්‍යාපාරයට මරුපහරක් වැඩිච්ච වෙලාවෙත් 2019 වසර අවසන් වන විට 19 ලක්ෂයක් සංචාරකයෝ ලංකාවට ගෙන්න ගැනීමට පුළුවන්කමක් ලැබුණා. නමුත් ගරු සභාපතිතුමනි අද වෙද්දි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තී තාමත්ම අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා මුළු සංචාරක කර්මාන්තයේම ඉදලා හිටිය මිනිස්සු ආර්ථික වශයෙන් හතරගාතෙන් ඇද වැටෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. ගරු සභාපතිතුමනි මේ තත්ත්වය නිසා සංචාරක ව්‍යාපාරයේ නිරත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එවැගේම ඔවුන්ගේ යැපින්නෙනුත් විතරක් නෙමෙයි රාජ්‍ය ආයතන ගණනාවකම ආදායම් සීඝ්‍ර ලෙස පහළ වැටලා තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ වන උද්‍යානවලට, උද්භිත උද්‍යානවලට, සත්ව උද්‍යානයට, මධ්‍යම සංස්කෘතික අරමුදලට, එවැගේම ජාතික කෞතුකාගාරය වැනි ආයතනවලටත් ලොකු බලපෑමක් ආර්ථික පැත්තෙන් ඇති වෙලා තිබෙනවා. ගරු සභාපතිතුමනි මේ පිරිසට මේ දුෂ්කර අවස්ථාවේ රජයේ පැත්තෙන් ලැබෙන සහාය ගැන අපිට කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාරිකයින්ට වර්කින් කැපිටල් කාර්ක ප්‍රාග්ධන ණයක් ලබා දීමට කටයුතු කරත් අපේ විජිත හේරත් මන්ත්‍රීතුමාගේ කතාවෙත් කිව්වා වගේ ඒ අයට පුලි අය කිරීම අදටත් ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ නිසා යථා තත්ත්වයට මේක පත් වෙන තුරු ඒ සහන දෙන්න කටයුතු කරන්න කියලා ඇමතුමාට අපි ඉල්ලා හිටිනවා. මේ ගැන කොතෙකුත් සාකච්ඡා පැවැත්වුවත් රජයේ වගකිවයුත්තොත් එක්ක ඉල්ලීම් කළත් ඒකට තාම සහනයක් යහපත් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ කියන එකයි සංචාරක අංශයේ උදවියකින් මැසිවිලි නැගෙන්නේ. අපි දැක්කා මැතිවරණ ඉලක්ක කරලා මහ ලොකුවට කිව්වා සංචාරක ව්‍යාපාරයේ නිරත සේවකීන්ට රුපියල් 20,000 බැගින් 6 මාසයක වැටුප් ගෙවන්න කැබිනට් මණ්ඩලය තීරණය කරා කියලා. නමුත් අර හැමෝටම දීපු 5000ට අමතරව එහෙම සේවකීන්ට 20,000 ගානේ 6 මාසයක් ලැබිච්ච කතාවක් අපි නම් දකින්නේ නැහැ. ඒ වගේම සංචාරක මගපෙන්නන්ට රුපියල් 20,000ක දීමනාවක්, සංචාරක රියදුරන්ට රුපියල් 15,000ක දීමනාවක් දෙනවා කිව්වා කැබිනට් තීරණයකට අනුව. හැබැයි ඒක ලැබුණේ බොහොම සුළු පිරිසකටයි. මොකද අනුමත අයට අමතරව අනුමත නැති අර අමරවීර ඇමතුමා කිව්වාගේ ලියාපදිංචියෙන් තොරව මේ කර්මාන්තයේ දෙන විශාල පිරිසක් තමයි රට පුරාම ඉන්නේ. ඒ විතරක් නෙමෙයි මේ අයට විදුලි බිලයි වතුර බිලයි ගෙවීමට සහන කාලයක් ලබා දෙනවා කිව්වා. නමුත් අද වෙනකොට මේ මංගාව තිනවා හෝටල් හිමියෙක් දීපු වතුර බිලක් රතු නිවේදන නිකුත් කරනවා. ගෙව්වේ නැත්තම් විදුලිය ජලය කපන බවට දැනුම් දීම් කරනවා. මේවා ගැන විශේෂයෙන් බලන්න කියලා මම ඇමතුමාට කියනවා. ඒවා ගැන එවැගේම මම ඉල්ලා හිටිනවා 2020 වසරට හෝටල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් රජයට බදු ගෙව්වට අමතරව සංචාරක මණ්ඩලයට අවශ්‍ය බලපත්‍රවලට සුරාබදු දෙපාර්තමේන්තුවේ බලපත්‍ර ගාස්තු ගෙවලා තිබුණත් මේ වසර පුරාවටම ඔවුන්ට කිසිම ආදායමක් ලැබුණේ නැති බව, ආදායමක් ලබන්න බැරි වුණු බව අපි කවුරුත් පිළිගත යුතුයි. එනිසා දැන් 2021 බලපත්‍ර අලුත් කරනකොට ඒ අයට විශේෂ සහනයක් දෙන ලෙස ඇමතුමාගෙන් අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම සභාපතිතුමනි මේ අයවැයෙන් හඳුන්වලා දෙනවා ව්‍යාපාරිකයන්ගේ ආදායමෙන් 0.25ක කොයිත් අර මුදලක් හරි රක්ෂණයක් හරි බද්දක් හරි අපිට ඒක ඇත්තටම පැහැදිලි නැහැ තාම. එහෙම එකක් කරනවා නම් කරුණාකරලා සංචාරක ව්‍යාපාරේ නියුතු අයට ආදායම අහිමි වෙලා ණය ගවා ගන්න බැරි වෙලා සේවක පරිණති ගෙවන්න බැරිව ඉතා අසරණව සිටින මේ අයට මේ වගේ අලුතෙන් යමක් අය කරන්න ගියොත් අර ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්න වගේ වැඩක් වෙයි. එනිසා සංචාරක ව්‍යාපාරයේ උදවිය මෙහෙම දෙයක් තියෙනවා නම් ඒකෙන් නිදහස් කරලා දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ සමහර සංචාරක හෝටල්වලට ප්‍රමාණවත් නල ජලය ලැබෙන්නේ නැහැ. දවසකට පැයක් දෙකක් වගේ ලැබෙන තැන් තියෙනවා. ඒ වගේම ගාල්ලේ ඉඳලා වැලිගම පැත්ත දක්වා අපජල ප්‍රවාහන පද්ධතියක් නොමැතිකමත් බලපානවා. මේවට විසඳුම් දෙන්න පුළුවන් නම් ඉතාම වටිනවා කියන එක මම ඇමතුමාට කියනවා. ගරු සභාපතිතුමනි, සංචාරක ව්‍යාපාරයේ මූණ දෙන වර්තමාන අර්බුදයේ හමුවේ යම් සුබදායි අවස්ථාවක් අපට උදා කරගන්න පුළුවන් හැකියාවක් තිබේදයි කල්පනා කර බලන්නත් අපිට යම් අවස්ථාවක් පෙන්눔 කරනවා. ඒ තමයි ජනවාරි මාසේ එංගලන්ත ක්‍රිකට් පිර ලංකාවට පැමිණෙන අවස්ථාව. සාමාන්‍යයෙන් මෙවැනි තරග පවත්වද්දී ප්‍රේමතුමා හොඳම දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව ගැන.
තව විනාඩි දෙකක් කාලයක්.
තව විනාඩි 3ක් දෙන්න මම අපේ පැත්තෙන් හදාගන්නම් ඒක. ඇමතුමා දන්නවා අපේ රටට මේ වගේ ක්‍රිකට් තරඟ වගේ පවත්වනකොට එංගලන්තයෙන් තමයි වැඩිම පිරිසක් මේ තරඟ නරඹන්න එන්නේ. ඒ වගේම වැඩිම වියදමක් කරන මිනිස්සු වෙන්නේ ක්‍රිකට් තරඟ බලන්න එංගලන්තේ. දැන් ජනවාරි මාසේ එංගලන්තයෙන් කණ්ඩායම සමග ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක්ම පවත්වන්නේ ගාල්ලේ. සාමාන්‍යයෙන් මෙවැනි තරඟයක් වෙනදා තියෙනකොට 15,000 20,000 විතර සංචාරක වෙනවා. ඒ තිබුණු පරිසරයේ මතයි එහෙම ආවේ. එංගලන්තයෙන් විශාල ක්‍රීඩා ලෝරීන් සංඛ්‍යාවක් එන නිසා ඇමතුමනි විශේෂයෙන් මේ සංචාරකෝ ටිකක් ගෙන්න ගන්න පුළුවන්ද කියන එක බලන එක වටිනවා. හැබැයි ඉතින් මේ කොයි දේ කරන්නත් කොරෝනා තත්ත්වයේ යටතේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අරගෙන බබල් සිස්ටම් එකට අනුව ගෙන්න ගන්න පුළුවන්ද කියලා බලන්න ඕන. හම්බන්තොට ගුවන්තොට වලට චාටර් ෆ්ලයිට් වලින් ගෙන්නගෙන ගාල්ලේ හෝටල් වලට එයා යොමු කරලා හෝටලෙන් ක්‍රීඩාංගණයටත් ක්‍රීඩාංගණයෙන් හෝටලයටත් පමනක් යන විදිහට 500ක්වත් එංගලන්තයේ අර බාමි ආමි ක්‍රිකට් ලෝලීන් ගෙන්ව ගන්න පුළුවන්ද කියලා බලන්න කියලා විශේෂයෙන් ගාල්ලට ඒක වැදගත් වෙන නිසා මම ඔබතුමාට මතක් කරනවා. ඊළඟට එංගලන්තයේ කොරෝනා එන්නතත් දැන් විඳින්න පටන්ගෙන තියෙනවා. ඒ එන්නත ලබා දෙන නිසා මේ උත්සාහය ගත්තොත් හොඳයි කියලා අපි හැම පැත්තෙම දකිනවා. එහෙම වුණොත් සංචාරක ව්‍යාපාරේ ලොකු පිටුවහලක් වෙනවා. සැපයුම්කරුවන්ටත් හොඳ වෙනවා, හෝටල් හිමියන්ටත් හොඳ වෙනවා. ඒ වගේම ලෝකෙට යම් සංඥාවක් දෙන්න පුළුවන් අපි සංචාරක ව්‍යාපාරමේ තියෙන සූදානම් පිළිබඳව. අවසාන වශයෙන් මම ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා අපේ ගීතා කුමාරසිංහ මැතිණියත් ඉන්න වෙලාවේ අපි රජයක් හැටියට ලොකු සැලැස්මක් හැදුවා. බෙන්තර ප්‍රදේශයේ දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය කියලා එකක් අපේ රෝහිත අබේගුණවර්ධන මැතිතුමත් මේ පළාත දන්නවා. පක්ෂ ભેදයෙන් තොරව මම හිතනවා මේක කල්පනා කරන්න අනුර බණ්ඩාරනායක මහත්තයා ප්‍රතිපක්ෂයේ ඉඳගෙන ඇමති වුණාම සංචාරක අමාත්‍යාංශي බොහොම අගය කරලා ඒක ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරා. අපේ කාලෙත් මේක ඉවර කරගන්න බැරි වුණා. අක්කර 1600ක් අත්පත් කරගත්ත වන්දී ගෙවලා ඔක්කොම කරලා ඉවරයි. අපි ඒක ඇඩ්වර්ටයිස් කරන්න ඉන්නකොට තමයි පාස්කු බෝම්බය ආවේ. ඊට පස්සේ ඉතින් අපිට බැරි වුණා. කාට වුණා කමක් නැහැ, මේවා අරහෙට මෙහෙට පුජ්‍යලයෝ කවුද පටන් ගත්තේ කියලා ඕනේ නැහැ. අපි කවුරුත් එකතු වෙලා පුළුවන් නම් ඔබතුමා බලන්න, ඔබතුමාගේ මෑණියන්ගේ ගම් ප්‍රදේශයේ බෙන්තර ඉතාම වටිනවා. මේක පුළුවන්ද කියලා බලන්න ඉස්සරහට ගෙනියන්න. දැන් ශනිකව බැරි වෙයි මේ තියෙන තත්ත්වෙත් එක්ක. නමුත් කවදා හරි දවසක අපි බලමු ඒක පුළුවන්ද කියලා. ඒ වගේම අර සංචාරක ව්‍යාපාරේ මේ හැම දීමනාවක්ම දෙනකොට ඉතින් අර ඒක ලියාපදිංචි ඇයිට තමයි ලැබෙන්නේ. වැඩි හරියක් ඉන්නේ ලියාපදිංචි කරගන්න බැරි වෙච්ච අය. පොඩි මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒකටත් බොහොම අමාරුයි සමහර වෙලාවට ලියාපදිංචි ගන්න. ඒ නිසා සංචාරක මණ්ඩලය පොඩි මිනිහා ගාවට ගිහිල්ලා ඒ මිනිස්සු ඒකට එකතු කරගන්න බලන්න. එතකොට රජයට ආදායමත් වැඩි වෙයි. ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රමිතියත් ඉහළයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද හැමෝම කිව්වා වගේ පොඩි මිනිස්සුත් අමාරුයි වැටලා. වාහනයක් සංචාරකව වෙනුවෙන් ලීසින් වලට අරගත්ත මිනිස්සුත් අමාරුයි වැටිලා. ඒ මිනිස්සුන්ට යන්නේ නැමන්නේ. කරුණා කරලා විශේෂ සහන දෙන ක්‍රමක පිළිබඳව අවධානය යොමු කරලා ඒ අයට මේ බැරි වෙලාවේ උදව් කරන්න. අන්තිම තප්පරේ මම කියන්නේ මේ අය රටට බරක් නැති මිනිස්සු. ආණ්ඩුවකට බරක් නැහැ. ඒ මිනිස්සු සෝත්සාහයෙන් නැගිටින මිනිස්සු. අනිත් එක හෙට අනිද්දාට ලංකාවේ ප්‍රධානම ආදාය මාර්ගයට දායක වෙන්න පුළුවන් පිරිසක් මේ මිනිස්සු මේක හරි ගියාම. ඒ නිසා මේ බැරි වෙලාවේ, අමාරු වෙලාවේ, උදව් ඕන වෙලාවේ රජයේ අවධානය වැඩි වැඩියෙන් යොමු කරලා සංචාරක ව්‍යාපාරය ගොඩ දාන්න කියන ඉල්ලීම කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව ලබා දීම ගැන.